මදුර විතානගේ මන්ත්‍රීතුමා.
උලාසනාරඩු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ අද ප්‍රස්තුත කාරණාවලින් එපිටට ගිහිල්ලා මේ ත්‍රස්තවාදී කාරණාවක් ගැන මතුවෙච්ච නිසා මම විශේෂයෙන්ම කියන්නේ, මේ වන විට ලෝකයේ නව ත්‍රස්තවාදය, ඒ කියන්නේ නිව් ටෙරරිසම් සහ ට්‍රැඩිෂනල් ටෙරරිසම් කියලා දෙකකට බෙදලා අද අපි පහුගිය කාලේ දැක්ක මේ ටෙරරිසම් ගැන, ත්‍රස්තවාදය ගැන ජාත්‍යන්තරව විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියන් තුළ ඒ රෙසොලූෂන්ස් පාස් කරලා තියෙනවා. ඒවගේම FBI ආයතනයේ මේ ත්‍රස්තවාදයවාදියා කියන්නේ කවුද කියලා. ඒක නිසා මේ ත්‍රස්තවාදීන්ට සුදුහුඩු ගාලා, මොකද සමහර ජාතික ලයිස්තු වලින් මේ චන්දිල්ලපු මිනිස්සු පහුගිය කාලේ ත්‍රස්තවාදීන් විදිහට වැඩ කරා. මේ පහුගිය කාලේ අපි දැක්ක අතරංගුරන. ඒක නිසා මේ ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ අයට සුදුහුණු ගහන්න ලෑස්ති වෙන්න එපා කියන එක මම විශේෂයෙන්ම අපි මේ ගරු උත්තරීතර සභාවෙන් ඉල්ලනවා. මොකද ත්‍රස්තවාදියා කියන විවරණය හොඳට පුළුවන් Google කරලා බලන්න, හොඳටම ලියලා තියෙනවා. ඔයා අපිට උපදෙස් දෙන, අපිට මේ මේ සංශෝධන ගේන්න කියන ඒ ජාත්‍යන්තර ආයතන වලින් ජාත්‍යන්තර ඒ රටවල් වල ත්‍රස්තවාදය ගැන හොඳට නිර්වචනය කරලා තියෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අලි ශබ්‍රි මැතිතුමාටත්, ඒ වගේ විජේදාස රාජපක්ෂ මැතිතුමාටත්. 9 වෙනි පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම ඉතාමත්ම කඩිනමින් සංශෝධන රාශියක් ගෙනා, මම හිතන්නේ ඉතිහාසයේ වැඩිම සංශෝධන ගෙනාපු පාර්ලිමේන්තුව විදිහට තමයි අපේ පාර්ලිමේන්තුව සලකන්න පුළුවන්. මොකද වසර ගණනාවක් අවධානයට ලක් නොවූ නීති සම්බන්ධයෙන් විශේෂ සංශෝධන ගෙනල්ලා තියෙනවා. හැබැයි අද ඒ වගේම ඉතාමත් ප්‍රගතිශීලී නීති සංශෝධන කීපයක් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් මේ සුළු හිමිකම් අධිකරණ ක්‍රමවේදය කියන එක ගැන. හැබැයි මේ සුළු හිමිකම් අධිකරණ ක්‍රමවේදයත් ගරු ඇමතිතුමනි, අර වාණිජ මහා අධිකරණ වගේ ඒ වාණිජ නීති වැඩකටයුතු ශක්තිමත් කරන්න, කාර්යක්ෂම කරන්න, ඒ විශේෂම ව්‍යාපාරවලට, ඒ වගේම රාජ්‍ය ආර්ථිකයට වැදගත් වෙන ක්ෂණික ක්‍රියාමාර්ග ගන්න පීඩපු අධිකරණවල අද නඩු දහස් ගණන්, ඔබතුමා මට දැනුම් දුන්නේ නඩු 10,000ක් වගේ තියෙනවා කියලා තියෙනවා. ට්‍රයල් 1000ක් විතර යනවා. එමුනම් මෙයත් තව පරිපාලන වියදමක් ගිහිල්ලා රටේ ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කරන සුළු හිමිකම් අධිකරණ ක්‍රමවේදයක් ගින් ඔබට ගිහිල්ලා මම ඇත්තටම ඔබතුමාගෙන් අහුවම් ඔබතුමා එක හොඳ උත්තරයකුත් දුන්නා. අර ඇඩ්මිනිස්ට්‍රේටිව් ජස්ටිස් ලෝ එක, ඒ කියන්නේ 1973 තිබුණා, මේ වගේ අවස්ථාවකදී යම්කිසි ස්ටෑන්ඩර්ඩ් ෆෝමැට් එකක් පුරවල තමයි ඒක බාර දෙන්න ඕනේ නඩුව. නමුත් දැන් අද වෙන විට විවිධ වැල් වටාරන් ලියලා මේ පැමිණිලි දාලා විවිධ කොළ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා ඒවා ගැන තර්ක විතර්ක කරලා දින අරගෙන මාස ගණන් වසර ගණන් මේක යනවනම් මේ රුපියල් 1,000,005කට අඩු ඒ අපි පරිපාලන ඒ වගේ කාර්යක්ෂමතාව ශක්තිමත් කරන කරන හිතර මේ වැඩේ වෙන්නේ නැහැ. මොකද මූලිකවම අපි බලාපොරොත්තු වෙන මේ විශේෂයෙන්ම සිවිල් අධිකරණවල තියෙන ඒ බර පීඩනය අඩු කරලා ඉතාමත් දියුණු කාර්යක්ෂමතාවයකට ගේන්න. ඒ වගේම මෙම කාරණයේදී අපි ඉතාමත් වැදගත් තැනකට එනවා. ඇත්තට මේක අපි යථාර්ථවාදීව අපිට කරන්න පුළුවන් නම් අද අපි ලෝක බැංකු ව්‍යාපාර පහසුම් කිරීමේ දර්ශකයේ ඉන්නේ 10 වන ස්ථානයේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ. එතකොට අපි ග්ලෝබල් කම්පිටිටිව්නස් ඉන්ඩෙක්ස් එකේ ඉන්නේ 84. ඒ වගේම කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ ඉන්නේ 102. මේ අපිට මේ අධිකරණ ක්‍රමවේදය කාර්යක්ෂම කරගන්න පුළුවන් වුණොත් අපි ඉතාමත්ම වේගෙන් ඉහළට ඇවිල්ලා අපි මේ ව්‍යාපාර පහසුම් කිරීමේ දර්ශකය අපිට ඉහළට ගේන්න පුළුවන්. විශේෂයෙන්ම අද දවසත් ඉතා වැදගත්. මාගේ ඉල්ලීම අනුව ව්‍යාපාර පහසුම් කිරීමේ දර්ශකය ඉහළට ගන්න කමිටුවක් මම ඉල්ලුවා පාර්ලිමේන්තුවෙන්. එය පාර්ලිමේන්තුවෙන් අනුමත කළ කතානායකතුමාකට යවලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ වැඩ කටයුතු කාර්යක්ෂම කරන්න. නමුත් අපි තවදුරටත් අර පරිපාලන අනවශ්‍ය පරිපාලන පීඩනයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් ඒ නැවතුරටත් අපි ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම අද මං හිතන්නේ ආසියාවේ තියෙන වැඩිම නීති තියෙන රටක් බවට අපේ රටපත් වෙනවා. නමුත් ඒ වගේම ලෝකයේම වැඩිම නීති කඩන රටවල් අතරත් අංක එකට වගේ ඉන්න එකයි අර කරප්ෂන් ඉන්ඩෙක්ස් එකෙත් අපි 102ට අවිල්ලා ඉන්නේ. ඒ වගේම නීති හැදුවට වැඩක් නැහැ. අද රාජ්‍ය පරිපාලනය අන්ත දූෂිත තැනකට වැටිලා. ඒ වගේම රාජ්‍ය පරිපාලන නිලධාරීන් කෙලින් වැඩ කරනවා නම් රටේ දූෂණ වැඩි අක්‍රමිකතාවන් අඩු වෙනවා. ඒ වගේම ජනතාව රස්ති ආදු වෙන්නේ නැහැ. මම මේ කියන්නේ සමස්ත සීලුම නිලධාරීන්ට නෙමෙයි, මේ අද මෙම පාර්ලිමේන්තුවට අවිල්ලා ඉන්න නිලධාරීන්ට නෙමෙයි. අතලොස්සක් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපේ නිසා අද අපි කොපමණ මේ පාර්ලිමේන්තුවේ නීති හැදුවත් වැඩක් නැහැ. අද ග්‍රාම සේවකගේ ඉඳන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා මේ සමස්ත පරිපාලන රාජ්‍ය සේවය නිවැරදිව කඩිනම්ව කාර්යක්ෂම රටේ නීති රීති අනුව වැඩ කරන නම් අද රටේ ප්‍රශ්නවලින් 50%ක්වත් ප්‍රශ්න නැහැ. නමුත් ඒ ආයතනවල තියෙන ඒ කාරණා නිසා තමයි නැවත වතාවක් අපිට මේ සැරින් සැරේට සංශෝධන ගෙනත් නීති හැදුවට තවදුරටත් එකම ඒක වටේ කැරකි කැරකි යනවා නම් මේකට ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි අද බන්ධනාගාර පද්ධතියත් වහාම ප්‍රතිසංස්කරණයට ලක් කරන්න ඕන. මොකද අපි දැක්කා සමහර මැති ඇමතිරුන්ට අත්දැකීමුත් ඔවුන්ගේ ඉදිරිපත් කරා බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන්. එය අද යම්කිසි පිරිසකගේ ව්‍යාපාරික ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මොකද බන්ධනාගාරයට හිරේ යන මිනිහත් ව්‍යාපාරිකයෙක් කියලා, එව නැත්නම් දාමරිකයෙක් වෙලා මිනිමරුවෙක් කියලා, එව නැත්නම් කප්පංකාරයෙක් කියලා එළියට එනවා. ඒ වගේම ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගෙත් ඉතාමත් ඉහළ වෘත්තියේ තත්ත්වයක්. ඒ වගේම ආදායම් අනියම් ආදායම් මාර්ගය බටත පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ගැනත් අපි කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මොකද අද මේ විෂ වර්ග අබින් අන්තරායක ඖෂධ සම්බන්ධ මේ පනත් කෙටුම්පතේදී නඩු භාණ්ඩ සාම්පල රැගෙන ඒවා සංරක්ෂණය කර මුද්‍රා තබා ඡායාරූප කර බැහැර කිරීම දක්වා ඒ ගැන තිබෙන ක්‍රියාමාර්ගය වැදගත්. වගේම මේ ක්‍රියාවලියත් දූෂිත නිලධාරීන් නිසා යම් කිසි වැරදි මාර්ගයකට යන්න පුළුවන්. ඒක නිසා ගරු ඇමතිතුමනි, මේ අධිකරණ ක්‍රියාවලියේදී ඒ අධිකරණ ක්‍රියාවලිය වැරදි මඟට යොමු කරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න නීති රීති අනපනත් ගේන්න වෙනවා. එහෙම නැතුව අපි දැක්ක අපිට දෙන අත්දැකීම් තමයි හෙරොයින් පාම් පිටි වෙනවා, එහෙම නැත්නම් පවුඩර් වෙනවා කියලා පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා. නමුත් එහෙම වුණේ නිලධාරීන් අතින් මිසක් මිනිස්සු සාමාන්‍ය පුරවැසියෝ ගිහිල්ලා නෙමෙයි. ඒක නිසා ඒ වැරදි කරන නිලධාරීන් විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග විදියට ගත යුතුයි. එහෙම නැතුව අපි කොච්චර නීති ගෙනාවත් ඒ නීති රකින්න ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරී නීති කඩනවා නම් ඔවුන්ට ඒ දැඩි දඬුවම් දෙන නීති ගෙනාවේ නැත්නම් අපි කොපමණ සංශෝධන ගෙනාවත් මේවා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අද අපිට විශේෂයෙන්ම හදවතට මේ දවස්වල මිනිසුන්ට ගොඩාක් වේදනාකාරී අත්දැකීම තමයි කුඩා දරුවන් සම්බන්ධ වැරදි වලට අත්අඩංගුවට ගැනීම සහ ඒ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂයෙන් මම මේ වෙලාවේ ගරු සභාවට මගේ අවධානය යොමු කරනවා. 2021 පෙබරවාරි මාසයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC ඇලීරක් FR 97 2017 මගින් දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් සහ මුලින්ම තහනම් කිරීමේ ඓතිහාසික නඩු තීන්දුවක් දීලා තිනවා. ඇත්තටම අපි දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් දරුවන් අත්අඩංගුවට ගැනීම, ඒ වගේම ඒවා ඉදිරියේදී ඒ ඉදිරි නීති ක්‍රියාමාර්ග ලෝකයේ ඉහළ නිර්ණායක අනුව ලෝකයේ පිළිගත් නිර්ණායක අනුව කළ යුතුයි. අපිට විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. මම දරුවෝ අමාත්‍යතුමාටත් කිව්වේ අද කොළඹ ප්‍රදේශයේ විතරක් තියෙනවා ළමයි 50-60 තියෙන අක්කර 10-15 ඉඩකඩම් තියෙන ගොඩනැගිලි 7ක් කඩක් තියෙන විශාල පාසල් ප්‍රමාණයක්. ඒව පාවිච්චි කරන්න පුළුවන් මේ දරුවන්ව, ඒ වගේ වැඩි කරපු දරුවන්ව පුනරුත්ථාපනය, ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඒ වගේ ඔවුන්ගේ පසුබිම සම්බන්ධයෙන් අපි මේ සම්පත් පාවිච්චිට ගන්න පුළුවන් වැඩපිළිවෙලකුත් හදන්න මම යෝජනා කරමින් මානියන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. පොයින්ට් ඔෆ් ඕඩර් මොනවාද?
பொது மன்னிப்பு அளிக்கப்பட்ட 4 பேர்ல 3 பேர் இன்றைக்கு விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். அதுல அமைச்சர் அவர்களுக்கும் ஜனாதிபதிக்கும் நன்றி சொல்ல கடமைப்பட்டிருக்கோம். மற்ற ஒருவரையும் விடுதலை செய்தால் நல்லா இருக்கும் என்று நாங்கள் நினைக்கின்றோம். நன்றி
நன்றி நன்றி. இலங்கட கரு ஜெயந்த சமரவீர மந்திரிதுமா ஒபதுமாட்ட வினாடி ஹயக்க காலத்தினோ
கரு முலாசனாரூட மந்திரிதுமணி මේ වැදගත් විවාදයට එකතු වෙලා විශේෂයෙන්ම විෂ වර්ග අබින් සහ අන්තරායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අදහස් කීපයක් මේ ගරු සභාවට එකතු කරන්න සූදානම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දේශීයවත් ගෝලීයවත් සමකාලීන සමාජ අර්බුදයේ ප්‍රධාන ගැටලුවක් බවට මේ මත් උවදුර පත්ව තිබෙනවා. අපේ රටෙත් මේ මත් උවදුර ඇරඹෙන්නේ මේ විදිහට ප්‍රවේගකාරී ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වෙන්නේ 1979 77 ඇරඹි විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක කිව්වොත් වඩා නිවැරදි. ඉන් අනතුරුව තමයි මෙලෙස ප්‍රවේගකාරී ලෙස මේ මත්ව දුර ප්‍රවර්ධනය වෙන්න පටන් ගන්න. අද ගමත් නගරයත් එකසේ යා කරමින් ඒ වගේම කාන්තාවද පිරිමියාද ළමයාද තරුණයාද වැඩි හිටියද මේ සියල්ලම එකලෙස මේ මත් රකුසාගේ රුදුරු ගහණයට ලක් වෙලා තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එවැනි තත්වයක් පවතිද්දී අද මුළු සමාජෙම මහා අන්තරායකට ඇදගෙන යද්දී අපේ පවුල් සංස්ථාව බිඳවැටිලා සමාජය මුළුමනින්ම අවතැන් වෙලා බන්ධනාගාර පිරීලා පාසල් දරුවන් පවා මේ උවදුරේ රුදුරු ගොදුරු බවට පත් වෙලා බරපතල සමාජ ඛේදවාචකයක් කෙමෙන් කෙමෙන් නිර්මාණය වෙලා තියෙන වෙලාවක තමයි අද මේ පනත සංශෝධනය කිරීමේ මේ විවාදයට අපි එකතු වෙන්නේ. ගරු ජේදාස රාජපක්ෂ අධිකරණ මාත්‍යතුමන් මේ පිළිබඳව සාධනීය උත්සාහයක් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ අන්තරායික ඖෂධ පාලනය පිළිබඳ පනත බලවත් ලෙස සංශෝධනය වෙන්නේ 1984 අංක 13 ධර්ම විෂවර්ග අභින්සා අන්තරායික ඖෂධ සංශෝධන පනත මගින්. එමගින් ඒට ඇතුළත් නොවු විශේෂයෙන්ම අද දවසේ අපේ පාසල් දරුවන් තරුණයන් වැඩිහිටියන් පමණක් නොවෙයි කාන්තාවන් පවා ගොදුරු කරගන්න විශේෂ භයානක මත්ද්‍රව්‍යයක් වෙච්ච මෙතපිටීන් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය පාලනය සඳහාත් මේ පනතට එයත් අද ඇතුළත් කරලා තිබෙනවා. 1984 අංක 13 ධර්ම විෂවර්ග අභින්සා අන්තරදායක ඖෂධ වර්ග සංශෝධන පනත් සංශෝධනයට ඒ මෙතපිටින් හෙවත් වීති නාමය අනුව අයිස් මත් ද්‍රව්‍ය විශේෂය ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, UNODC එක එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පාලන කාර්යාලය විසින් ලොව හඳුනාගත් විශේෂ මත් ද්‍රව්‍ය ලයිස්තුවට අනුව ඒ ලයිස්තුවත් ඒ වගේම ලංකාවේ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය හඳුනාගෙන තිබෙන මත්ද්‍රව්‍ය විශේෂත් මේ පනත් සංශෝධනය සඳහා ඇතුළත් කරලා තිබීමත් විශේෂ සාධනීය ලක්ෂණයක්. එමගින් ඒ සියලු මත්ද්‍රව්‍යයන් දැන් අයිස් පාවිච්චි කරලා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු කරන්න පුළුවන් කමක් නැහැ. ඊට නීතියක්
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
නමුත් මේ නීතියෙන් ඇයිද එය ඇතුළත් කොට තිබෙනවා. නමුත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පනතෙන් ඒ සාධනීය ලක්ෂණ තියෙනවා වගේම මේ පනත මගින් විශේෂයෙන්ම අපේ රටේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා ඉඩකඩ ලැබෙන පනතක් බවට මේ පනත පත් වෙලා තිබෙනවා. ඒ මොකද ඒ තමයි මේ පනත මගින් මත්ද්‍රව්‍ය වලට දණ්ඩනය කිරීමේ සීමාව අඩුකොට තිබීම. විශේෂයෙන්ම 1984 අංක 13 ධර්ම පනත් සංශෝධනය මගින් හෙරොයින් ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබීමේ වරදක් බවට පත් වෙනවා. නමුත් මේ පනත මගින් ඒ පහක් දක්වා වැඩි කොට තිබෙනවා. පහක් නෙවෙයි, දැන් ආරංචි තියෙන විදිහට 10ක් දක්වා වැඩි කිරීමේ සංශෝධනයක් එන බව තමයි කියන්නේ. 2 10 5 වුණොත් ඒක මොනතරම් ප්‍රමාණයකට වැඩි වෙනවද? එහෙම වුණොත් දැන් 2ක් කියන්නේ මත්ද්‍රව්‍ය ගෑම්, හෙරොයින් ගෑම්, ඩයිඇසටයිඩ්, ඇසටයිල් මෝපීන් කියන රසායනික ද්‍රව්‍ය දැනට වීතියේ පාවිච්චි කරන මත් කුඩු පැකට් එකක තියෙන මිලිග්‍රෑම් 3යි. මිලිග්‍රෑම් 30ක් බර වුණාට මිලිග්‍රෑම් 30යි මත් කුඩු පැකට් එක සාමාන්‍ය බර. ඒකෙ තිබෙන වැඩිපුර තියෙන පාම් පිටි, කිරි පිටි, පැරසිටිමෝල් කුඩු මේ ආදී තනුක කාරක තියලා මිලිග්‍රෑම් 3යි මේක හෙරොයින් තියෙන්නේ. මිලිග්‍රෑම් 3යි. එතකොට මිලිග්‍රෑම් 2ක් දැනට සීමාව තියෙනවා ග්‍රෑම් 2ක් ළඟට බා ගැනීම රැගෙන යාම ප්‍රවාහණය කිරීම ජීවිත මරණීය දඬුවම් හෝ ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. මේක ග්‍රෑම් 5ට වැඩි කළා තිබෙනවා මේ නව සංශෝධනයේ. වැඩි කළොත් මොකද වෙන්නේ? ග්‍රෑම් 2ක් හඳුන ගන්න නම් අඩුම තරමේ ග්‍රෑම් 20ක් අත්තරංගුඩ ගත්තොත් තමයි ග්‍රෑම් 2ක් හඳුන ගන්න වෙන්නේ. ග්‍රෑම් 5ක් හඳුන ගන්න නම් ග්‍රෑම් 50ක්වත් අත්තරංගුඩ ගන්න වෙනවා. ග්‍රෑම් 50ක් කියන්නේ දැනට වීතියේ තියෙන මත්කුඩු පැකට් 600ක් පමණ ප්‍රමාණයක් මේන් හදා ගන්න පුළුවන් වෙනවා. ග්‍රෑම් 10ක් වුණොත් ඊටත් වැඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පනත අපි ඉල්ලනවා විජයදාස රාජපක්ෂ කරුවා මාතෙතුමාගෙන් මේ මත්කඩ වැටබඳින්න ගෙනාවන මෙතපිටින් වලට වැටබඳින්න අයිස් වලට වැටබඳින්න අපේ දරුවා ආරක්ෂා කරන්න අපේ සමාජය ආරක්ෂා කරගන්න ගෙනාවනම් මේ පනත එයින් ඔබ බලාපොරොත්තු වෙන අප බලාපොරොත්තු වෙන උවමනා විශ්ව වෙන ඇවිනුට එන්නේ මේ මත් ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමේ නීතියක් බවට පත් වෙනවා. මේක මත් ද්‍රව්‍ය බෙදා හරින්නන්ට ජාවාරංකාරයන්ට මත් ද්‍රව්‍ය අලෙවි කරන නියෝජිතයන්ට රිසිසේ වැඩි වැඩියෙන් මත් කුඩු අලෙවි කිරීමට හැකියාව තිබෙන නීතියක් බවට මේ පත් වෙනවා. ඒ පිළිබඳව මේ කාරුණික අවධානය යොමු කරමින් එය මේ සංශෝධනය නැවත වතාවක් ග්‍රෑම් 2කේ සීමාවට හෙරොයින් කොකේන් ඒ වගේම මෙතපිටින් නැත්නම් අයිස් වගේ මත්ද්‍රව්‍ය ගෑම් 2කේ සීමාවට ගෙන එන ලෙස ඉතාම ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටමින් එහෙම නුනොත් මේ ඔබතුමාගේ සද්දුත්සාවය මේ රට වනසන නීතියක් බවට පත් වෙනවා කියන එක අවධාරණය කරමින් මගේ වචන දැක්වීමේ නාතර කරන බොහොම ස්තුතියි.
ඊළඟට ගරු රෝහිණි කුමාරී විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 4ක කාලයක් තියෙනවා.
දැන් 8:06 වෙලාද?
ආ විනාඩි 4ක කාලයක් තියෙනවා.
ස්තුති මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි, මම සතුටු වෙනවා අද ඇත්තටම විශේෂයෙන් ළමයින් සහ තරුණයන් සම්බන්ධව ඒ වගේම උඩ රට විවාහ නීතිය සම්බන්ධයෙන් ගෙනත් තියෙන ඇතැම් සංශෝධන සම්බන්ධයෙන්. මොකද අවුරුදු 16 දරුවා යන අවුරුදු 18 බවට පත් කිරීම ඒක තුල අධිකරණය තුල විශේෂයෙන්ම අපරාධ නීතිය තුල වගේ තැන්වලදී දරුවාට යම් යම් ආරක්ෂාවක් සහ ප්‍රතිලාභයන් ඒක තුන ලැබෙනවා. කාලයේ හරස්වීම ගත්තහම ඒ පිළිබඳව මම විස්තර කරන්න යන්නේ නැහැ. පොදුවේ ගත්තහම අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් මට මෙතනදී මතක් කරන්න ඕනේ ගරු ඇමතිතුමනි, විශේෂයෙන් අවුරුදු 16ත් 18ත් අතර ගැහැණු දරුවා තවමත් අනාරක්ෂිතයි කියනක මේ වෙලේ මම මතක් කරන්න ඕනේ. මොකද ගැහැණු දරුවන්ට අවුරුදු 16දී ලිංගික කටයුතු සඳහා යම් කිසි ස්වාධීනත්වයක් ලබා දීම සහ විවාහ වන වයස අවුරුදු 18 කිරීම තුළ යම් කිසි ගැටලුවක් තියෙනවා. මම දන්නේ නැහැ ගරු ඇමතිතුමනි ඒක විසඳගන්නේ කොහොමද කියලා. ඒක තුළ අපේ දරුවෝ ලොකු ගැටලු වලට මුහුණ දීලා තියෙනවා, විශේෂයෙන් ගැහැණු දරුවන්. අපි දන්නවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ මේ වෙනකොට දවසකට 10ක් වගේ වාර්තා වෙන තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඊළඟට අවුරුදු 18 දරුවන් සහ ඊට අඩු අය වරදකරුවන් වෙනකොට ඒ අය රඳවා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා. මොකද විවිධ වයස් කාණ්ඩවල අය එකට තැබීම තුළ අපි දුමු අවුරුදු 12 ළමයිනුත් අවුරුදු 17-18 ඒ වගේ අය එක තැන රඳවා තැබීම තුළත් මං හිතන්නේ යම් යම් ගැටලු ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමන්ලා ඒ සම්බන්ධයෙනුත් නීති රීති ගෙන ඇවිල්ලා ඒවා කාණ්ඩ කරලා තියන්න පුළුවන් නම් මං හිතනවා හොඳයි කියලා. ඊළඟට විවාහ නීතිය සම්බන්ධයෙන් ගෙනාපු සංශෝධන ගත්තහම අපි දන්නවා මේ විවාහ නීති අපේ රටේ කීපයක් තියෙනවා. ඒ වගේදී පුද්ගල නීති නැතුව පොදු නීතියකට අපිට එන්න හැකියාවක් තියෙනවා නම් හොඳයි කියලා. විශේෂයෙන් අපි දන්නවා උඩ රට විවාහ නීතියේ දීගණි විවාහයේදී දියණියන් සම්බන්ධයෙන් දේපල බෙදීමේදී යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ වගේම තේසපලාමේ නීතියේදී ඉඩම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ නීති තියෙනවා. ඒ වගේම මුස්ලිම් විවාහයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් අනික් විවාහ නීතියට අනුව තියෙනවා. මම ඔබතුමාට යෝජනා කරනවා හැකියාවක් තියෙනවා නම් මේ පුද්ගල නීති නැතුව එක රටකට විවිධ නීති නැතුව මේ පොදු නීතියකට ඉඩම් සම්බන්ධව සහ විවාහයන් සම්බන්ධව ගේන්න පුළුවන් නම් හොඳයි. මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මගේ අවධානය යොමු කරනවා අධිකරණයේ තුර නඩු විසඳීමේදී දරුවන් මුහුණ දෙන ගැටලු. මේ වෙනකොට 2020 දක්වා ළමා අපයෝජන සිද්ධීන් 562ක් තියෙනවා, අවසන් කරලා තියෙනවා 1292ක්, පෙන්ඩිං තියෙනවා 5153ක්. ඊළඟට දූෂණ සම්බන්ධයෙන් රේප් කේසස් තියෙනවා 4200ක්, 1094ක් විසඳලා තියෙනවා, 4208ක් තියෙනවා. මම ඒ තොරතුරු සභාගත කරනවා. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා ගරු ඇමතුමනි, මේ විසඳුම දෙනකොට මේ දරුවා වැඩිහිටියෙක් වෙලා දරුවෝ ලැබිලා ඒ දරුවට ඒ අපයෝජනයට හෝ දූෂණයට ලක්වෙච්ච ඒ දරුවා වැඩිහිටියෙක් වෙලා එයා සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් වෙනවා. මෙන්න මේවා නිසා ඔබතුමා දන්නවා ළමයින් එරෙහිව වාර්තා වෙච්ච අපරාධ 2010 ඉඳන් 2020 සැප්තැම්බර් වෙනකොට බාල අපරාධ 41039ක් තියෙනවා. සුළු වැරදි තියෙනවා 27041ක්. මම සභාගත කරන්නම් විශේෂයෙන් ළමයින්ගෙන් අයිතු ලිංගික ප්‍රයෝජන ගැනීම 311ක්, 16ට අඩු ස්ත්‍රී දූෂණ 17643ක්, බාල වයස්කාර අඩු 16ට අඩු අය බලහත්කාරයෙන් පාවිච්චි කිරීම 1545ක්, ඔය වගේ ගත්තාම බරපතල ලිංගික අපයෝජන 8089ක්. මේ විදිහට ගත්තහම අපේ රටේ අපිට හිතන්න බැරි තරමේ අපේ දරුවෝ අනාරක්ෂිතයි කියන එක මම මේ වෙලේ ඔබතුමාට මතක් කරනවා. ඒ නිසා දැන් අපි දන්නවා මේ වගේදී චූදිතයන් නිදහස් වෙලා යනවා. මම දන්නේ නැහැ මේ නීතිය ඇතුලේ කාන්තාව සහ දරුවන් සම්බන්ධයෙන් තීරණ ගන්නකොට මේ නීතියේ ඇඟිලි අස්සෙන් යන්නේ කොහොමද කියලා. විශේෂයෙන් අපි දන්නවා ජර්මන් තරුණියක් දූෂණය කරපු, එයාගේ පෙම්වතා මරලා දාපු චූදිතයව නිදහස් වෙනවා. ඒ වගේම කාන්තාවන් 100ක් දූෂණය කරයි කියලා බොහොම ප්‍රසිද්ධ වෙච්ච ඇතැම් අය සාරුවසුනි, ඔව් ඒ අය සභාපතිතුමා මං හිතන්නේ ප්‍රාදේශීය සභාවක එක්කෙනෙක් නිදහස් වෙලා යනවා. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකද කියලා. ඒ වගේම මම ඔබතුමාට කියනවා මේ ළමා අපචාර අපයෝජන දූෂණ ස්ත්‍රී දූෂණ මේ නඩුවලදී චූදිතයන්ට ගැළවිලා යන්න අවස්ථාව ලැබෙන්න එක හේතුවක් තමයි නඩුවලට ගතවන කාලය. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ දරුවන් සම්බන්ධයෙන් සහ ස්ත්‍රී දූෂණ සහ ස්ත්‍රීන්ට සිදුවන අපචාරයන් සම්බන්ධයෙන් නඩු සඳහා සතියකට විශේෂ දිනයක්, එහෙම නැත්නම් ළමා අධිකරණ එවැනි කුමන හෝ ක්‍රමවේදයක් අරන් එන්න, එහෙම නැත්නම් අර චූදිතයන් ඇඟිලි අස්සෙන් රිංගලා යන එක වළක්වා ගන්නට බැරි වෙනවා. ඊළඟ කාරණාව ගරු ඇමතිතුමා, අපි දන්නවා විදේශගත වෙච්ච මව්වරුන් ඉන්න දරු පවුල්වල දරුවන් අනාරක්ෂිතයි. දැන් මේ වෙනකොට ආණ්ඩුව නීතියක් ගෙනත් තියෙනවා, තීරණයක් අරන් තියෙනවා, අවුරුදු දෙකමාරට වැඩිය අඩු දරුවෝ ඉන්න අයට යන්න බැහැ, අවුරුදු දෙකමාරට වැඩි අය ඉන්නවා නම් යන්න කියලා. අපි පහුගිය කාලේ මං හිතන්නේ මෙතන ඉන්නවා තලතාතු කෝරළ ඇමතිතුමිය, අපි අවුරුදු 5 දක්වා ඒක ඉහළ දාලා තිබුණේ. මම ඔබතුමාට යෝජනා කරනවා නීතියක් හැටියට ගේන්න, නීතියක් හැටියට ගේන්න අවුරුදු 5ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට රට යන්න ඉඩ දෙන්න එපායි කියලා. මොකද ඒක තුල නැවත වතාවක් අපේ දරුවෝ අනාරක්ෂිත වෙනවා. ඊළඟ කාරණාව විශේෂයෙන් අවසාන කාරණාව හැටියට මාධ්‍ය තුල මේ දරුවන් නිරාවරණය වීම තුල අපි දන්නවා යම්කිසි දරුවෙක් චූදිතයෙක් වුණාම, වින්දිතයෙක් වුණාම පොලිසිය යනකොට මාධ්‍යත් ඒත් එක්ක ගිහිලා මුළු රටම දන්නවා මෙන්න මෙහෙම දෙයක් මේ ළමයාට වුණා කියලා.
මේ විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඊළඟට එතනදී අපි දකිනවා සමාජ මාධ්‍යයෙන් ඒවා යනවා, ප්‍රධාන නාලිකාවල යනවා, මුද්‍රිත මාධ්‍යයේ යනවා. අර මේකට ප්‍රසිද්ධියක් නොතිබෙන කල් ඒවා ඒ දරුවා ආරක්ෂිතයි. නමුත් මාධ්‍යයට මුදා හැරීමත් එක්ක අනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙනවා. අපිට ළඟ ආසන්නම සිද්ධිය මේ පොළොන්නරුවේ සිද්ධිය. මම පෙරේදත් පාර්ලිමේන්තුවේ කතා කරා. ඉතින් මගෙන් ඇතැම් අය අහනවා ආයතන සංග්‍රහයේ කොතනද තියෙන්නේ කියලා. දිසාපති කෙනෙකුට එහෙම ලියන්න බැහැයි කියලා. සමහරු අහනවා නීති පොතේ කොතනද තියෙන්නේ කියලා. ඉතින් මම කියනවා මේවා නීති පොතේවත් ආයතන සංග්‍රහයේවත් නෙවෙයි, මේවා සදාචාරයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. දරුවා කාගේද කියන එක නෙවෙයි, කාගේ වුණත් දරුවෙක් කියන එක යන්නේ ඒ තැන ඉඳලා මේ දරුවන් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නකොට කටයුතු කරන්න ඕනේ, විශේෂයෙන් රජයේ වග කිය යුතු නිලධාරීන්. දැන් දිසාපතිතුමා ඊට පස්සේ ලියුමක් ගහනවා සියලුම ආයතනවලට, වැරදි තොරතුරක් මත තමයි මං ඒ ලියුම ගහලා තියෙන්නේ, ඒ නිසා ඒක නිවැරදි කරගන්න කියලා ආයි යනවා. දැන් මේ අවුරුදු 13ක හෝ 14ක හෝ දරුවෙක් ගැබිනියක් කිව්වහම දැන් හැමෝම හොයනවා කවුද එයා කියලා. එතකොට මෙන්න මෙවැනි තත්වයන් ඇති වෙන්න ඉඩ දෙන්න එපයි කියලා මම ඔබතුමාට යෝජනා කරනවා ඒ වට නීති ගේන්න කියලා විශේෂයෙන්ම මම මේ දිසාපතිතුමාගෙන් අහන්න ලෑස්ති එතුමාගේ දුවට නම් මේ දේ වුනේ එතුමා හැසිරෙන්නේ ඔය විදිහට රටවටේ ලියුම් ගහලාද එහෙම නැත්නම් ඒ අඩුවයස් ගැහෙනු දරුවට ඒ අපරාධය කරපු කෙනා සොයලා බලලා දඬුවම් කරන්න ඒ අදාළ ආයතන වලට එය ගෙනියන එකද කියන එක මම එතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කාලේ පිළිබඳ ගැටලුවක් තියෙන නිසා.
කාලේ අවසානයි මන්තුමිය.
දරුවන් සම්බන්ධයෙන් අපි මීට වඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දරුවන්ගේ රැකවරණය සම්බන්ධයෙන් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අපි මීට වඩා දැඩි තීන්දුව తీරන අරගන්න ඕනි. එහෙම නැත්නම් මේ පවතින නිදහස තුල නැත්නම් මාධ්‍ය නිදහස තුල අපි දන්නවා අපිට අනාගතයේදී දරුවන් මීට වඩා ව්‍යසන වලට ලක්වීම වළක්වා ගන්නට බැරි වේ යනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුතුමිය. ගරු එමතුමා
අවසර පතනවා. එතුමිය නගපු වැදගත්ම කාරණාවක් සම්බන්ධයෙන් යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න. අත් වශයෙන්ම අපි පිළිගන්නවා නඩු කවන්තා ළමා අපචාර සම්බන්ධව නඩු වල විශාල ප්‍රමාදයක් තියෙනවා. වර්තමානයේ අපි විතරක් නෙවෙයි මෙතෙක් හිටපු අධිකරණ ඇමතිවරු සියලු දෙනාම මේක අඩු කරගන්න විශාල වෙහෙසක් ගත්තා. යම් යම් මට්ටමකට සාර්ථක වුණත් තවත් අඩුපාඩු තියෙනවා. මීට දින දෙකකට කලින් අපි අධිකරණ සේවා කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කරලා අපි එකඟතාවයකට ආවා. ලබන ජනවාරියේ ඉඳලා ළමා අපචාර සම්බන්ධව වෙනම මහාධිකරණයක් පවත්වාගෙන යන්න කටයුතු කරන්නත් ඒ වගේම විෂමද්‍රව්‍ය සම්බන්ධව වෙනම මහාධිකරණයක් පවත්වාගෙන යන්නත් ඒ අනුව මේ ප්‍රමාදය වළක්වා ගන්න. ගරු මන්ත්‍රීතුමිය කියපු කාරණය මම පිළිගන්නවා. අපේ මාධ්‍ය සංස්කෘතිය සහ සදාචාරයත් එක්ක බැඳිච්ච ප්‍රශ්නයක් තියෙනවා. මහා බ්‍රිතාන්‍ය වගේ රටවල්වල කාන්තාවක් පිළිබඳව දරුවෙක් පිළිබඳව මේ වගේ ලිංගික කාරණයක් පිළිබඳව පවුල් ප්‍රශ්නයක් පිළිබඳව කරුණක් මතු වුණාට පස්සේ අධිකරණයට තියෙනවා එම අවස්ථාවේදීම යම් යම් තහනම් ආඥා නිකුත් කරන්න මාධ්‍යයට මේ නඩුව පිළිබඳව වාර්තා කරන එක තහනම් කියලා. එතකොට යම් කිසි අවස්ථාවක ඒ තහනම ලිහිල් කරොත් විතරයි ඒක මාධ්‍ය පළ කරන්නට පුළුවන්. සමහර නඩුවලදී තීන්දුව දෙනවා අපචාර නඩුවලදී ඒ අනාගත දරුවන්ටත් බලපාන නිසා සමහරලාට අවුරුදු 20-30 යනකම් ඒව වාර්තා කරන්න තහනම් කියලා නියෝග දෙනවා. ඒ නියෝග කඩ කරපුවාම කඩ කළොත් එම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකලා දඬුවම් දෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔබ ගරු මන්ත්‍රීතුමිය දකින්නේ නැති මේ ඕස්ට්‍රේලියාවෙත් අපේ ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධ පවතින නඩුවෙත් විශේෂ අවසරයක් ගන්න සිදු වුණා. සමහර සිද්ධි මාධ්‍යට වාර්තා කරන්න අධිකරණ අවසරයකින් තොරව එහෙම වාර්තා කරන්න දෙන්නේ නැහැ. මොකද මාධ්‍ය හරහා රටවල්වල වටිනා ජීවිත කාන්තාවන්ගේ දරුවන්ගේ ජීවිත මාධ්‍ය ප්‍රචාරණය තුළින් විනාශ කරනවා. ඒකත් මේ විෂමද්‍රව්‍ය වසංගතය හා සමාන වසංගතයක් බවට පත් වෙලා තියෙනවා අපේ වගේ රටවල්වල. ඒ සම්බන්ධව ඔබතුමිය අවධානය යොමු කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙමින් ඊට අදාළ නීති රීති සම්පාදනය කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. Next Honorable Gajendra Kumar Ponnambalam, you have 13 minutes. Order please. Honorable Madhura Vithanage to the chair.
I thank you, Honorable Presiding Member. Sir, I wish to restrict my comments to the amendment being proposed on the Poisons, Opium and Dangerous Drugs Ordinance. Many who have spoken about this, written about this, have primarily concentrated on the bail matters. I think the Honorable Minister in the morning when he introduced this amendment also stated that he will be moving some changes, amendments in the committee stage where over 5 grams will be to the High Court and over 10 to the Court of Appeal, if I'm not mistaken. Up to 10 to the High Court and above 10 to the Court of Appeal. So I don't want to take my time on the bail provisions. But I do want to say a few with regards to certain other provisions which I think are important, and I would expect the government to take them quite seriously. I say these comments, Honourable Presiding Member, from a very particular perspective. Now, Honourable Justice Vigneswaran is here. We belong to two different parties. We don't get on politically. But when it comes to the issue of drugs in the Northeast and the way in which drugs is being spread in society, I think we are in all agreement. The TNA, the Honourable Vigneswaran, myself, my party, even maybe some members who, Tamil members who belong to the government, will also agree, maybe not officially and openly. But the military's involvement in this process just cannot be denied. And unfortunately, the reality is that the military has not come out of this counterinsurgency mode. They continue to act on the basis of a counterinsurgency strategy. And as a result, they are the biggest peddlers of drugs in the North and the East, particularly in Jaffna, I can tell you, as a member for the Jaffna Electoral District, and by extension, the police are also in it. So I make these comments with that specific angle, because when we look at the amendments that are now being introduced, when we know that the military and the police are involved in this whole exercise, then these amendments, if I may say so, Honourable Presiding Member, are actually quite dangerous. So it is in that respect that I wish to make some comments. The first matter that I wish to bring to the notice of this House is with regards to the provision that currently prevails, which is that the police, at present, the police can send drugs to the government analyst department for testing either directly or through court. Now, sending it through court is something that we have no qualms about. But to send it directly, I think is once again something that causes a lot of concern. Precisely because of that very specific angle from which our experiences, which is that is the military's and the police's involvement in the whole drug problem that prevails in the North and the East. The Honourable Presiding Member will understand, as a lawyer, that the chain of custody is fundamental in these sort of cases, and tampering with evidence, we all know cases fail primarily because of that. So in those circumstances where there is so much corruption involved and there is so much of black money involved, I think the idea that the police can directly send these productions, evidence to the government analyst, must in some way be stopped. And the court oversight, I think, becomes very, very important, particularly in the Northeast. The sooner you bring it within court, the better it is for a fair proceeding. This particularly, Honourable Minister, must be taken into account when you consider in 2020, if I'm not mistaken, several members of the Police Narcotics Bureau were found tampering with productions that in fact had been taken into custody and sent directly to the government analyst, where they had taken some quantity of the productions and resold it. And if I'm not mistaken, there are cases against them. So that is an important matter that I wish to flag. The case of Nagalingam Chettiar Kandasamy versus the Attorney General, the Court of Appeal held in this way: in a case of this nature, the prosecution not only needs to prove the case beyond reasonable doubt, but also ensure with cogent evidence that the inward journey of the production has not been disturbed at all, the all material point. There is another case, Pereira versus the Attorney General, where the court stated this. It is a recognized principle that in a case of this nature, the prosecution must prove that the productions had been forwarded to the analyst from proper custody without allowing room for any suspicion that there had been no opportunity for tampering or interference with the production till they reached the analyst. Therefore, it is correct to state that the most important journey is the inward journey, because the final analyst report will depend on that. So that is to the extent the court gives importance to the chain of custody, to the non-tampering of such evidence, and therefore the more we have court oversight, I think will be fundamental in the case of justice. The other provision that is being proposed, I think, is section 77 capital A brackets 5, Honourable Presiding Member, requires the judge to authorise the PNB or any other person authorised by the judge to photograph the evidence and can then ask the evidence to be destroyed. Now, again, when you have this, very high risk of tampering, of judicial officers being involved in this whole drugs cases, to have these evidence not protected and safeguarded until the very end of the trial proceedings, I think is another matter that you really need to reconsider, Honourable Minister. I wish to flag those two at the beginning. And then, of course, I wish to come to the main part of what I wish to state. That is with regards to compulsory rehabilitation. Now, the proposed section 86 states persons will not be prosecuted for offences under section 52, which is possession and consumption, 54, selling, supplying and procuring, and 54 capital A brackets 1, B, C and D, which deals with manufacturing and trafficking in the following circumstances. A, if the quantity of drugs is less than 1 gram. B, persons agree to undergo treatment for D, addiction and rehabilitation. And C, where the Attorney General has stayed prosecution. Now, Honourable Presiding Member, whilst the face of it, this provision seems progressive. In effect, there is no choice. Because, anyone would prefer to go through opt for so-called rehabilitation than to go through prosecution. And, there is nothing. In fact, all the evidence that is available suggests that there is substantive evidence that compulsory rehabilitation drives persons to relapse and hence is counterproductive. I'm saying it with responsibility. So, under these circumstances, the whole notion of this compulsory rehabilitation, I think, has to be looked at much more deeply. Then there is another issue. These rehabilitation centers at the moment is found in only two places, that is Kandakada and Senapura. The Honorable Minister knows that there are serious allegations of human rights violations in both these centres. And these centres are managed by the military. It is not managed by expertise. It is managed by the military. The UN working group on arbitrary detention has in fact commented on this very negatively. And as a member of parliament who represents the Northeast, who deals with the military in a very hostile manner on a very regular basis, what I can say is that the less you have the military involved in what actually ought to be matters that they should not be involved in. This is entirely a civil matter. This has nothing to do with the military. To have them involved is really not on. And certainly from a Northeast point of view, we find it quite... I have 13 minutes. We find it quite problematic. Then, Honourable Presiding Member, Section 86.2A empowers the police officer to refer a person to the government medical office, the GMO, to determine the extent of dependency. Now, the GMO can't determine the extent of dependency. It has to be a psychiatrist, a psychologist, or an expert counsellor who can, if at all, do it. I mean, all that the GMO can do is carry out a test, if at all, to see whether the person is under the influence of drugs, but not dependency. So you have someone who is going to sort of certify that a person is quote-unquote dependent, not on a scientific basis, but most probably on his own personal experience and his prejudices. So that is again something that I think needs to be looked at. And I say this, Honourable Presiding Member, because the following section, 86, subsection 2, subsection B, is quite frightening. In most, is most concerning because it bestows upon the police the power to refer persons to a designated treatment centre if the GMO report finds the person is drug dependent. So the person who's going to certify that a person is drug dependent actually does not have any expertise to do so. And if he does it, if the GMO in fact says that a person is drug dependent, the police can directly send a person to a rehabilitation center without any court involvement. Without any court involvement. So when you have in a place like in the Northeast where you have the military and the police directly involved in the spread of drugs, and when the police have the power that has been given under this amendment, you can just imagine, Honourable Presiding Member, the disastrous consequences that that the people there will be put to. I will conclude by just mentioning one more matter. Yeah, I will conclude by mentioning one more matter, and that is with regards to the way in which the amendment deals with children under Section 87. This amendment, Honourable Presiding Member, whilst might seem somewhat progressive at the superficial level, you're criminalising children. This section criminalises children. The involvement of a child who is under 18 years in acts that are criminalised under this law will likely be due to various socio-economic circumstances. And there would be several mitigating circumstances that will have to be taken into account. Yet, instead of addressing the root causes of enabling the child to rebuild their lives, this provision criminalizes children who would have become involved in such acts due to poverty, discrimination, and marginalization. And therefore, Honorable Presiding Member, I think the government should have a deeper look. The government should have a deeper look specifically, and I'm saying this with responsibility, specifically because of the military's and police's involvement in the issues with regards to the spread of drugs in the North and the East. These amendments that are being proposed now might, in the overall context for the country, might be seen as something that is required because of the drug menace that is increasing. But actually, when the police and the military are in fact accused of being involved, when you look at it from that angle, I think it is very, very dangerous and requires your deeper look into it. Thank you, sir.
Milangata Garu Dilan Pera Mantuma Budhumara Minadi Haika Kale.
Garu Mulasana Mantitumani Ada Api Garu Adhikarana Mantuma Idiripat Karana Me කාරණාවලට පිළිබඳව මම යම් දෙයක් කියන්න ඉස්සෙල්ලා මම එතුමාට නැවත වරක් මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රශ්නය. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, ඔබතුමත් දන්නවා නීතිඥයෙක් හැටියට මමත් දන්නවා අපි නීති විද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න නීතිය. නීති ඉගෙන ගත්තන් පස්සේ අපිට අපේ නීතිය පිළිබඳව දැනුම තමයි නීති විද්‍යාලය විසින් අපේ විභාග කළ යුතු වන්නේ. දැන් අලුත් මතයක් ගොඩනැගිලා තිබෙනවා, නීතිය පිළිබඳ මතයට වඩා ඉංග්‍රීසි පිළිබඳ දැනුමත් ඒ විදිහටම විභාග කළ යුතුයි කියලා. දැන් මේ කතා කරන මම අපේ අධිකරණතුමා හොඳටම දන්නවා, මගේ පියා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්ත, ඉංග්‍රීසි භාෂාව පමණක් කියන්න පුළුවන් ලියන්න පුළුවන්, සිංහල භාෂාව කතා කරන්න විතරයි පුළුවන් වුණේ. මම තුමුනේ ඉංග්‍රීසි භාෂාව ලියන්න සිංහල ලියන්න බෑ. මගේ මම ඉංග්‍රීසි ගුරුවරියක්. එහෙම වෙලක් ඉංග්‍රීසි කතා කරන පවුලකින් ඇවිල්ලත් මම නීති විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර දෙකක් හැරෙනකොට අනෙක් සියලුම ප්‍රශ්න උත්තර ලිව්වේ සිංහල භාෂාවෙන්. මොකද මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබුණාට මට වඩා පහසුයි මගේ අදහස් ප්‍රකාශ කරන්න සහ යමකට උත්තර ලියන්න මගේ මව් භාෂාවෙන්. ඉතින් ඔබතුමත් මම දන්නවා එහෙම මම අමාරුවෙන් නීති විද්‍යාල ඉගෙනගෙන එහෙම ওই තත්ත්වයට ආපු කෙනෙක්. අද නීති විද්‍යාලයේ විදුහල්පතිතුමත් මම දන්නවා ඒ විදිහම කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ මේ එකපාරට නීතිඥයෙක් වෙලා කළුකොට්ට ගඳගත්තම මේ සමහර මව් භාෂාවෙන් ලියපු අයට හැදෙන රෝගේ මොකද්ද කියලා නෑ අපි ඉංග්‍රීසියෙන් කතා විභාග ලියන්න ඕනේ කියලා. ඒක හරිම අපරාධයක්. සමහර වොයිස් කට් නීතිඥයෝ තමයි මේ ලෙඩේ හැදිලා තියෙන්නේ. හැබැයි උසාවි වල වැඩ කරන නීතිඥයෝ දන්නවා උසාවි වල භාෂාව ව්‍යවස්ථාවෙන් තියෙනවා සිංහල සහ දෙමළ. වැඩ කිරීමේ ප්‍රායෝගික ඉංග්‍රීසි කතා කරන වෙනම එකක්. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ලෙක්චර්ස් දෙන්න. එතකොට ඒ ලෙක්චර් එක අහන් ඉන්න දරුවෝ තමන්ට කැමති භාෂාවෙන් උත්තර ලියපුවා. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් ලෙක්චර් එක තේරුම් ගන්නවා කියන නිසා යම් ප්‍රමාණයක් පුළුවන්. ඒ දරුවා ඊට පස්සේ නීතිඥ ගුණයෙන් පස්සේ ඒ දරුවාට පුළුවන් නීතිඥ වෘත්තිය කරනකොට ඉංග්‍රීසි භාෂාව තවදුරටත් දියුණු කරගන්න. ඉතින් මේක මා විශාල අපරාධයක්. ඉතින් මේ මම ඒ නිසා ඔබතුමාගෙන් වැඳලා ඉල්ලනවා මේ වැඩේට ඔබ මේ පෞකාර වලට ඔබතුමා බෙල්ල දෙන්න එපා. ඔබතුමාට පූර්වගාමී හිටපු අධිකරණ මැතිතුමා මේ ජිනීවා වලට ගිහිල්ලා කිව්වා මේ අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයට මුල උද්දච්ච තීන්දුව ගත්තේ ඉඳලා කියලා හිටපු සමහර මුදල් ඇමතිවරු. ඔබතුමාගේ පූර්වාදර්ශ අධිකරණ මැතිතුමා මම ආදරය කරන කෙනෙක්. හැබැයි මේ ගත්තේ උද්දච්ච තීන්දුවක්. එහෙනම් ඒ උද්දච්ච තීන්දුව වෙනස් කරන්නයි කියලා ඔබතුමා ඉල්ලා හිටින්න ඕනේ. ඊළඟට කරු මැතිතුමනි, ඔබතුමා උදේවරුවේ මට මේ ඔබතුමා ඉදිරිපත් කරන පනත් සහ රීට් සම්බන්ධයෙන් මට මුලින්ම තිබෙන ප්‍රශ්නේ තමයි අර ඔබතුමා හඳුන්වා දෙන්න යන බන්ධනාගාර ආඥා පනතේ යටතේ සදුම රීතිවල අර රිමාන්ඩ් බන්ධනාගාර සිරකරුවන්ට දැන් තියෙන අයිතිවාසිකම් පොඩ්ඩක් කප්පාදු කරනකොටම මම හිතුවා රිමාන්ඩ් සිරකරුවන්ටත් අර සල්ලි ගෙවලා ඕන්නම් ඒ පහසුකම් ලබා ගන්න අවස්ථාව දෙනවා කියලා. ඔබතුමා එක්ක ඒක අදාළ වෙන්නේ රිමාන්ඩ් සිරකරුවන් නෙවෙයි, ඒක අදාළ වෙන්නේ සිවිල් වර්ධකට වර්ධකරුව විචාර පමණයි කියලා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද
අරුමන්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා. ඒ ස්තුතියි. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද සිවිල් වර්ධකට වර්ධකරුවන් වෙච්ච අයගෙනුත් ඒ කියන්නේ සල්ලි තියෙන කෙනාට පුළුවන් සුපෝක භෝගී වන්දනාගාරයක කටයුතු කරන්න. මම වගේ එකෙක් ගියොත් සිවිල් වර්ධකරුවා මට ඒක කරන්න වෙන්නේ නැහැ. එතනත් පොඩි කුඩම්මක සැලකිල්ලක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා අවධානය යොමු කර මොකද එහෙම සිරකරුවන් දෙදෙනෙක්ට දෙවිදියක සැලකීම වැරදි. ඊළඟට විශේෂයෙන් මට සැකයක් මතු වෙනවා මේ අලුත් වචනයක් තියෙනවා. දැන් අපේ ශබ්දකෝෂේ අපිට ජෙනීවා වලින් හඳුනා දුන්නු ආර්ථික වර්ධකරුවන්. ඒතු ආර්ථික වර්ධකරුවන් කියන අය සිවිල් වර්ධකරුවන් නම් වෙන්න යන්නේ මේ සංශෝධනයේ ගෙන එන්නේ අනාගතයේ ආර්ථික වර්ධකරුවන් වන අයට බන්ධනාගාරයේ සැප පහසුව ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසර සකසන්න සැකයක් ඔබතුමා කරේ වැරදි විදියට සමාජ ඇති කරගන්න පුළුවන්. මම කැමති නැහැ ඔබතුමා වගේ කෙනෙක්ට ඒ වගේ වැරදි මතයක් සමාජය ගෙනවත්. මොකද සිවිල් වර්ධකරුවන්ට නම් මේ සල්ලි ගෙවලා සැප පහසු ඉන්න පරිසර සලසන්නේ, ආර්ථික වර්ධකරුවන් අනාගතයේ වර්ධකරුව වෙනකොට ඒ බොහෝ ආර්ථික වර්ධකරුවන් ඉන්නේ ආණ්ඩුපක්ෂයේ අපි දන්න විදියට විරුද්ධ පක්ෂෙ දෙන්න පුළුවන්. නමුත් ඔබතුමා කෙනෙක් වැරදි මතයක් ඇති කරන්න පුළුවන් ඒ අනාගතයේ ආර්ථික වර්ධකරුවන් වෙන්න අයට මේ බන්ධනාගාරය තුළ වඩා සපවත්ව ජීවිතගත කරන්න අවශ්‍ය කරන පරිසර ඔබතුමා සැකසුවාද කියලා. ඒ නිසා ඒ කාරණේ කෙරෙහි ඔබතුමාගේ අවධානය මේ රීති ගෙන එනකොට සිතා බලන්නේ කියන කාරණයක් මතක් කරන්න ඕනේ. ඊළඟට මුලසන මන්ත්‍රීතුමා එතුමා කතා කරනකොට කිව්වා මේ සමහර නීති ගැන වැඩක් වෙන්නේ නැහැ. නිලධාරීන්ට ඇඟිලි දික් කරා. ඔව් නිලධාරීන්ට කරන්න ඕනේ. හැබැයි ඒ වගේම තමයි මේ සමහර නීති ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ දේශපාලක නිසා. දැන් මට මේ මොහොතේ ආවා ගරු අධිකරණ ඇමතිතුමනි බණ්ඩාරවැල ප්‍රාදේශ සභාවේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාර්යය
අවසන් කරනවා. මේකෙන් අවසන් කරනවා. ඔබතුමාට විරුද්ධව කියනවා නෙවෙයි. මට මේ මොහොතේ ආවා බණ්ඩාරවැල ප්‍රාදේශ සභාවේ උපසභාපතිතුමා. මට වෙන තමයි SMS පණිවිඩයක් බණ්ඩාරවැල ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාට විරුද්ධව බණ්ඩාරවැල ප්‍රාදේශ සභාවේ පොහොට්ටුවේ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රී දෙක ඔක්කොම එකතු වෙලා එතුමාගේ ඒ පාර්ශ්ව සභාපතිවරයාට විරුද්ධව තියෙන දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අරබු ලියුමක් ජනාධිපතිතුමාට ගියාම ජනාධිපති ලේකම් කාර්යාලය ඒ ලිපිගොනු එවලා තියෙනවා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවස මහත්තයාට විමර්ශනය කළේ වන්නේ කියලා. දැන් මේතු හොරාගමකින් පේනවනවාගේ වැඩක්. බණ්ඩාර ප්‍රාදේශීය සභාපති පොදු ජන පෙරමුණේ ඒ හාමුදුරුවන්ගේ වංචා දූෂණ පිළිබඳව උපසභාපතිතුමා සහ මන්ත්‍රීවරු ඔක්කොම එකතු වෙලා ලිපියක් ලියනවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාගේ කාර්යාලයේ මේ කරිනවා පොදු ජන පෙරමුණේ අපේ ආදරණීය මිත්‍රයා අපේ ඔබතුමාගේ මූලාසන ඔබතුමාගේ ඉතාම නගම් මිත්‍රයා මේ දවස්වල සාගර කාර්යස මහත්තයාට මේක විභාග කළේ වන්නේ කියලා. ඉතින් මේ දවස්වල සාගර කාර්යස මහත්තයාට තියෙන්නේ ඒ විභාග කරන්නේ නෙවෙයි පොජ්ජන පෙරමුණේ මැතිඅමතුරුගෙන් මේ ගුටි ගන්න තු බේරලා ඉන්න. ඉතින් එහෙම එහෙම වෙලාවක මේක සාගර කාර්යස
මහත්තයාට ආවදී අවසානයි.
ඔබතුමා කියපු විදිහට නිලධාරීන්ට පමණක් නෙවෙයි මෙරේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ සමහර නිලධාරී සහ දේශපාලඥයොත් ඒකට පින්නයි කියන කාර්යය මතක් කරමින් මම මිහන්නර බොහොම ස්තුතියි.
ඔව් එමෙතුමා
අරු ඩිලන් පෙරේරා අපගේ හිතමිත්‍ර මන්ත්‍රීතුමා ඒ සඳහන් කරපු කාරණයට මම හිතනවා පැහැදිලි කිරීමක් නොකරොත් සමාජයට වැරදි මතයක් යන්නට ඉඩ තියෙනවා. අත්වශ්‍යම ඔබතුමා කියන්නේ ඔය ආර්ථික අපරාධ කියනකොටම ඒකේ වචනේ තේරෙනවා ඉකොනොමික් ක්‍රයිම්ස් කියන්නේ if it is convicted he is a criminal. Irrespective of the nature of the crime, if it is a criminal prisoner, he is a criminal prisoner. But if it is a civil prisoner, he is the one that who has been sent by his opponent by paying all the expenses out of his pocket. Naduwaka vinischita nayahimi ta vinischita nayakaruge mudal aya karaganimata hakiyawak ohuta watkamak naththam gatha nohakinan vinischita ණය හිමියා සල්ලි බැඳලා ඒ රජය දරන වියදම බැඳලා රජයට තමයි ඔහු ඉරගෙට යවන්නේ. ඒ නිසා ඔහු අපරාධ සිරකරුවෙක්ගේ අර්ථ නිරූපණයට එන්නේ නැහැ. මේක අපි පිළිගන්නවා. මේක ඒ කාලේ මේ 1800 ගණන් වල පනවපු නීතියක්. ඒ කාලේ ඉඳලා සිවිල් නඩු විධාන සංග්‍රහයේ තාම තියෙනවා. හැබැයි දැන් කාලේ ජනතාව දැන් කාලේ නඩු කියන්නේ කවදාහවත් තමන්ගේ අතින් සල්ලි වියදම් කරලා තමන්ගේ විරුද්ධකාරය හිරේවන්න කටයුතු කරන්නේත් නැහැ. මේ වෙනකොට හිරගෙදර එහෙම එක හිරකාරයෙක් ඇත්තෙත් නැහැ. නමුත් ඒ සිවිල් සිරකරු කියන අර්ථ නිරූපණය අපිට පනතේ තියෙන නිසා සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඒකේ වෙනසක් නොකර මෙතන වෙනසක් කරන්න බැරි නිසායි මේක කරලා තියෙන්නේ. නමුත් අපරාධ සම්බන්ධයෙන් මුදල් තියන අයට වෙනම සැලකිලි ලබා ගන්නත් නැති අයට වෙනස් සැලකිලි ලබා ගන්න තියෙන ක්‍රමවේද මේ මගින් අපි අහෝසි කරලායි තියෙන්නේ.
Question about the economic crimes falls in the category of criminal sex extortion, there's no problem. But then as long as I know economic crimes has been not described in our law, no?
Yes.
So I thought that sometimes economic crimes can be categorized in the civil sector as well, but if your explanation is no, that is definitely criminal, then of course people will not misinterpret your amendment.
I can give a very clear assurance that if anybody is convicted, he won't become within the ambit of the civil prisoner.
ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් වෙනම විවාදයක් කරමු. මේ ඒක හොඳ මාතෘකාවනේ. ඊළඟට ගරු පියල් නිශාන්ත මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
තියෙනවා. මුලසන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, මම මගේ මේ විවාදයේ කතාව ආරම්භ කිරීමට ප්‍රථම මම විශේෂයෙන්ම විපක්ෂයේ වුණත් රෝහිණී කවිරත්න ගරු මන්ත්‍රීතුමියගේ ඒ මේ පාර්ලිමේන්තුවේ කරපු කතාව පිළිබඳව බොහොම ආඩම්බර වෙනවා වගේම මම මගේ ගරු අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමියගේ කතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ඒ යම් යම් සංශෝධන තියෙනවා නම් අපිට ඒවා ඉටු කරන්නට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපන සහ අධ්‍යාපන යටිතල පාසුකම් අමාත්‍යවරයා හැටියට ඉන්න අවධියේදී මම විශේෂයෙන්ම මේ දරුවන්ගේ හිංසනය දරුවන්ට සිදුවෙන අපයෝජනයන් ඒ වගේම බාල වයස් දැරියන් දූෂණයට ලක්වීම මේ සම්බන්ධව විශේෂයෙන්ම විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරගෙන ආවා ඒ කෙටි කාලය තුළ. එහිදී මේ ළමා අධිකරණ පිහිටුවීම සම්බන්ධව ගරු ඇමතිතුමනි මගේ යෝජනා කීපයක්ම අපේ හිටපු අධිකරණ ඇමතිවරු දෙදෙනාටම මම ලබා දුන්නා. දැන් මම සතුටු වෙනවා ඔබතුමා මේ ළමා අධිකරණ පිහිටවන්නට අවශ්‍ය කරන කටයුතු කිරීම සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන්ම මා ඉන්න අවධිය තුළ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන ඇතිකරගෙන ගියා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ සෑම පළාතකම ඒ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම විදේශගතවන කාන්තාවන්ගේ දරුවෝ සම්බන්ධව විශේෂයෙන්ම අවුරුදු 5ට වැඩි වයස් කාණ්ඩයේ ඉන්න දරුවෝ ඉන්නවා නම් තමයි විදේශගත වෙන්න කාන්තාවන්ට ඉඩ දී යුත්තේ කියන අදහසත් මම ඉදිරිපත් කරමින් වර්තමානයේ මේ දැන් වෙනකොට අපි කතා කරන මාතෘකාවට මම සම්බන්ධ වෙන්න කැමතියි. විශේෂයෙන්ම අද දිනේ අපේ ගරු ඩග්ලස් දේවානන්ද මගේ ඇමතිතුමා මෙම පාර්ලිමේන්තුවේ අපේ සභා ගර්භයට ඉතාමත්ම ධීවරයින් සම්බන්ධව යෝජනා තුනක් ඒ කියන්නේ අපේ ගරු ඇමතිතුමා රෙගුලාසි තුනක් ඉදිරිපත් කරා. ඒ රෙගුලාසි තුනෙන් එක රෙගුලාසියක් පිළිබඳව මම කතා කරන්න කැමතියි. ඒ මෙම අවස්ථාවේදී කතා කරපු මේ නිල් පිහිනුම් කකුලුවා සම්බන්ධව ගෙනාපු ඒ යෝජනාව සම්බන්ධව විශේෂයෙන්ම මේ රටට ඉතාමත්ම හොඳ ආර්ථික ශක්තියක් ලබා දෙන්නටත් ධීවර ජනතාව ජීවනෝපාය සංවර්ධනය හැටියට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නටත් මේ යෝජනාව මේ රෙගුලාසිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මම එතුමාටත් ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්තුමිය ප්‍රමුඛ නිලධාරීන්ටත් මේ සම්බන්ධව මගේ ගෞරවයේ ස්තුතිය පොද කරනවා. ඒ වගේම ඒ අනුමැතියට සහයෝගය දුන්න මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ රට ගත්තම මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි දූපත මේ දූපත සාගරයෙන් වට වෙලා හැබැයි සාගරයෙන් වට වුණාට අපට තාමත් සැකයක් තියෙනවා මේ දූපතේ ඉන්න ජනතාව මේ සාගරයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවද කියලා. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම මේ වන විට අපි ගරු අමාත්‍යාංශය හැටියට දීවර අමාත්‍යාංශය හැටියට ගරු ඇමතිතුමත් අපිත් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා සාර්ථක වැඩපිළිවෙලක්. ඒ සාර්ථක වැඩපිළිවෙල අපිට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙල් හැටියට තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම සමස්ත දීවර කර්මාන්තය ගැන බැලුවන් පස්සේ අපි මේ අනපනත් ගේනවා ඊළඟට විශේෂයෙන්ම විවිධ රෙගුලාසි ගේනවා මේ සියල්ල ගෙනාවට මං හිතන්නේ අපි මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ වැඩපිළිවෙල වර්තමානයේ තුල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ පිළිබඳව තමයි මම අද දිනේ මේ පුංචි කාල වේලාව තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි මම මේ සභාවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට අපි ලෝක ධීවර දිනේ නෝ 21 ලෝක ධීවර දිනේ 21 අපි දින 7ක් තිස්සේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අපි මේ ගරු මන්ත්‍රීවරුන්ගේ අතට පත් කරන්නට සැලැස්සුවා. එයිදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ධීවර ජනතාව ඉතාමත්ම හොඳ ආර්ථික ශක්තිමත් ජනතාවක් බවට පත් කිරීම විතරක් නෙවෙයි ඒ වගේම ඒ ජනතාව තුළ හොඳ ආකල්පමය වෙනසක් ඇති කරන්නට.
ඒ ජනතාවගේ සියලු දේවල් පිළිබඳව සොයා බලා අවශ්‍ය කරන කටයුතු කරන්න. ඒ වගේම ඒ දීවර ජනතාවගේ දරුවන්ගේ කාන්තාවන්ගේ ඒ වගේම සියලු දීවර ජනතාවගේ තියෙන ප්‍රශ්න ගැටළු පිළිබඳව අපි සොයා බලලා ඒ ස්ථානගත වෙලාම ඒ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කාර්යාලයට ගිහිල්ලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතිහාසයේ පුරාම අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා, එහෙම නැත්නම් විවිධ මාධ්‍ය තුලට ගිහිල්ලා කතා කරනවා. නමුත් බිම් මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක උනේ ඉතාමත්ම ඉබිගමනින්. ඉතින් ඒක නිසා මේ ඉබිගමන අපි බොහොම වේගවත් කරන ගමනක් බවට පත් කරන්නට නම් අපි සැබැහැලෙසම ප්‍රායෝගිකව මේ ධීවර ජනතාවට සම්බන්ධ වෙන්න ඕනේ, මේ ධීවර ජනතාවට සමීප වෙන්න ඕනේ. අන්න ඒ නිසාම තමයි මුලසුනේ මන්ත්‍රීතුමනි අපි මෙවර ලෝක ධීවර දිනයේදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි තීරණය කරේ. දැන් ඒ වැඩසටහන් අතර මෙවර ලෝක ධීවර දිනයට නව රක්ෂණ ක්‍රමයක් ධීවරයින්ට හඳුන්වා දෙනවා. අපි දන්නවා අවදානම් රැකියාවක යෙදෙන්නේ ධීවර ජනතාව. ඒ ධීවර ජනතාව අවදානම් රැකියාවේ යෙදෙනවා නම් අපිට යුතුකමක් තියෙන රජයක් හැටියට ඒ ජනතාව ආරක්ෂා කරන්න. ඉතින් ඒක නිසා අපි අමාත්‍යාංශයක් හැටියට අලුත් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ වගේම ඉතිහාසයේ පුරාම මේ ධීවර ජනතාව ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වුණා තමන් වයස්ගත වෙනකොට. ඒ නිසාම තමයි අපි මෙවර ධීවර දිනේදී ලෝක ධීවර දිනේදී අපි ධීවර විශ්‍රාම වැටුපක් ලබා දෙන්නට ක්‍රමවේදයක් සකස් කරා. ඒ වගේම ධීවර කැකුළු ළමා ඉතුරුම් ක්‍රමය ඇති කිරීමට කටයුතු කරා. මොකද ඉතුරුම් කිරීම පිළිබඳව මම හිතන්නේ ධීවරින්ග නිරතුරුවම දැනුවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා ධීවර දරුවගෙන් ආරම්භ කරලා ධීවර කාන්තාව සහ අපේ ධීවර ආදරණීය ධීවර ජනතාව මේ ඉතුරුම් කිරීම ක්‍රමවලට හුරු කරන්නට අපිට සිද්ධ වෙලා තියෙන වර්තමානයේ තුල. ඒ වගේම අපි මේ ධීවර ගැටළු හඳුනාගෙන ඒට කඩිනම් විසඳුම් ලබා දීමට මගේ ගරු ඇමැතිතුමාගේ උපදේශ පරිදි අපි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යන්න ආරම්භ කරා. හම්බන්තොට දිස්ත්‍රික්කයට ගියා, ගැටළු සාකච්ඡා කරා. දැන් හෙට දිනේ කළුතර දිස්ත්‍රික්කේ, ඊළඟට අපි උතුරු පළාතේ, මේ විදිහට අපි ධීවරයින් සමීපයටම ගිහිල්ලා ධීවර ජනතාවට ඉතාමත්ම විශාල ගැටළු රාශියක් තියෙනවා. සමහර ගැටළු දැන් වසර ගණනාවක් තිස්සේ, දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කරනවා. හැබැයි සාකච්ඡාව පමණයි සීමා වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ ධීවර ජනතාවගේ මේ ගැටළු විසඳන්නට ධීවර ජංගම සේවයක් වර්ෂයේ පුරාම දිවයින පුරාම ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් අපි මේ වන විට ක්‍රියාත්මක කළා තියෙනවා. ඒ වගේම මිරිදිය මත්ස කර්මාන්තය මේ දවස්වල අපි මන්ද පෝෂණය ගැන කතා කරනවා. තව තව දේවල් කතා කරන බඩු මිල වැඩිලු, මාළු කන්න බැරිලු, මාළු මිල අහස උසට ගිහිල්ලලු. හැබැයි මෙන්න මේ අපේ තියෙන හොඳම සම්පතක් මිරිදිය ධීවර කර්මාන්තේ. එතකොට මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි මේ ලෝක ධීවර දිනයත් එක්ක දැන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඒගොල්ලන්ට තාක්ෂණික දැනුම ලබා දෙන්න, ඒ වගේ නවීන ක්‍රමවේදයන් වලට ඒ මත්ස අස්වැන්න වැඩි කරගන්නට අවශ්‍ය කරන සහයෝගය ලබා දීමට කටයුතු කළා දිනවා. ඒ වගේම තමයි ධීවර කර්මාන්තය කෙරෙන ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ධීවර දරුවගේ අධ්‍යාපනය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම ධීවර ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව ඒක නිසා මුළු ලංකාව පුරාම දීප ව්‍යාප්තව අපි වෛද්‍ය සායන පවත්වන්නට මේ වන විට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන විශිෂ්ට ප්‍රතිඵල ලබන දරුවන්ට ඒ දරුවා නැගීමට ලක් කිරීම, ඒ වගේම එයාට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළ අපි මේ වන විට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ධීවර අවශ්‍යතාවයේ තියෙන වකවානුවක් මේ. ඒක නිසා අපි එය කතිකාවක් හැටියට මෙවර ලෝක ධීවර දිනයේදී කටයුතු කරන්න අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේවල් කළත් වැඩක් නැහැ. ගරු මුළුසුනේ මන්ත්‍රීතුමනි අපට දීවර ජනතාවගේ හොඳ ආකල්ප හදන්න බැරි නම් ඒක නිසා අපි ඒ දීවර ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම දීවර පවුල් වල යහපත් දෙමව්පියභාවය ගොඩනැගීමේ සඳහා අපි දිරිය දීවර අම්මා කියන වැඩසටහන සංගීතමය සංවාදශීලී විද්වත් කතිකාවක් මෙන්න මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට දීවර අමාත්‍යාංශයේ හැටියට අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක නිසා අපි හැමදාම කතා කරනවට වඩා මේ මහ පොළොවට බැහැලා මහ පොළොවේ ඉඳලා වැඩ කරන්නට අපි කටයුතු කරන්න ඕනේ. අන්න ඒ කටයුතු කිරීම අපි දීවර අමාත්‍යාංශයේ හැටියට ක්‍රියාත්මක කරන කියන ඒ ප්‍රතිඥාව මේ අවස්ථාවේදී ලබා දෙමින් මේ දීවර ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට අප සියලු දෙනාම පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරමු කියන ආයාචනාව කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ඔව් එමෙතුමා.
දරු සභාපතිතුමනි මේ අවස්ථාවේදී මම එක කාරණයක් මතක් කරන්න ඕන. අද දිනේදී මේ 59 සහ රෙගුලාසි සම්බන්ධව කතා කරපු සියලුම ගරු ඇමතිතුමාලා මන්ත්‍රීතුමාලා විශේෂයෙන් අවධානය යොමු කරා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒ වගේම දරුවන් සම්බන්ධව සිදුවෙච්ච වැරදි සම්බන්ධව අධිකරණයේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය ඒවායේ තියෙන අඩුපාඩුකම් බොහොමයක් කතා කරා. දැන් ඒ සම්බන්ධව තමයි අපි මේ සෑම පනතකින් මේ ආමන්ත්‍රණය කරලා තියෙනවා. විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය පනතෙන් ඒ වගේම ළමා සහ තරුණ ආඥා පනත සංශෝධනය කිරීම මගින් ඒ වගේම බන්ධනාගාරය පිළිබඳව හදපු රෙගුලාසි මේ හැම එකෙම අපි පියවර අරන් තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි එකක් කියන්න ඕන මේ සියලු ප්‍රශ්න අපි මේ නීති හැදුවට නීති පද්ධතිය තුළින් උත්තර ලැබෙන්නේ නැහැ. මේ සඳහා සමාජයේ දායකත්වය අපිට අවශ්‍ය වෙනවා. පාසල් වලින් මේ පිළිබඳව දක්වන උනන්දුව අවශ්‍ය වෙනවා. ගෙවල් වලදී දෙමව්පියෝ දරුවෝ ආරක්ෂා කරන්න ගන්න පියවර මොනවද? පාසල් වලදී විදුහල්පතිලා ගුරුවරුන් ගුරුතුමියන්ලා මේ සම්බන්ධව ළමයි දරුවන් දැනුවත් කිරීමට ගන්න පියවර මොනවද? ද මේ සම්බන්ධවත් අපි කතා කරන්නට ඕනේ. මොකද නීතිය කියන්නේ යම් වරදක් වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන දෙයක්. වඩාත් වැදගත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක යම් වරදක් වුණාට පස්සේ නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන එකට වැඩිය යම් වරදක් සිදුවීම වළක්වා ගැනීම. මේක නිසා සමාජයේ පුරා රටේ සියලු සමස්ත පුරවැසියන්ගේ අවධානය නිසි පරිදි මේ කාරණේ සම්බන්ධව නොලබුනොත් සමහරලාට අපි මේ කරන කාර්යයේ ප්‍රතිඵලයක් නැතුව යන්නට ඉඩ තියෙනවා. බොහොම ස්තුතියි.